ඩී වීරසිංහ මන්ත්‍රීතුමන් ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
පූලාර් දොරසූර මන්ත්‍රීතුමනි, මම අද ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යතුමත්, ඒ වගේම රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ අමාත්‍යාංශ යටතේ කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වෙනවා. මම මෙයලාවේ මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ රටේ ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, මේ රට ආරක්ෂා කරලා, මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරලා, ඒ වගේ මේ රට අනතුරකට පත්වෙච්ච හැම
අවස්ථාවකම. මොකද කාලේ පිරුණ විශාල ගැටලුවක්
තියෙනවා. හේනේ ගෙදර මස් කඩයක් තියෙනවා, දිගු කාලිනම තියෙන එක. ඒ මස් කඩේ තවදුරටත් පවත්වාගෙන යනවාද කියන එක පිළිබඳව කතා කරන්නයි ලේකම්වරයා ලියුම
යවලා තියෙන්නේ. හරි, ඔබතුමයි කතා කරගෙන යන්න උතුම්.
මට වෙලාව දෙන්න ඕන මන්ත්‍රීතුමියා, විනාඩි 5යි තියෙන්නේ. මන්ත්‍රීතුමා වාඩි වෙනවද පොඩ්ඩක් කතා කරන්න දීලා.
මන්ත්‍රීතුමා කරුණාකරලා මේ විවාදයට සම්බන්ධ වෙන මන්ත්‍රීතුමලට බාධා කරන්න එපා, එතුමලට කතාව කරගෙන යන්න අවස්ථාව දෙන්න.
ගරු මන්ත්‍රීතුමියනි, මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා මේ රටේ ත්‍රිවිධ හමුදාවට, පොලිසියටත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, මේ රට ආරක්ෂා කරලා මේ රට අනතුරකට පත්වෙච්ච හැම අවස්ථාවකදීම මේ මන්ත්‍රීතුමාට මාධ්‍යයේ යවා ගන්න පොඩි අවස්ථාවක් දෙන්න. මාධ්‍යයේ මොකක් හරි
යවන්න මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා, මේ හරක් ප්‍රශ්න හරක් ගාලකට ගිහිල්ලා බලාගන්න හරක් ප්‍රශ්න මෙතන කතා කරන්න එපා. මේක පාර්මේන්තුව, මේ රටේ මිනිස්සු පාර්මේන්තුවට දෙන හරක්ගේ ප්‍රශ්න කතා කරන්න නෙවෙයි, රටේ ප්‍රශ්න කතා කරන්න. ඒක නිසා මම මේ වෙලාවේ විශේෂයෙන්ම මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යතුමා ඉන්න වෙලාවේ මම එතුමාගෙන් මම බලාපොරොත්තු වෙනවා මේ රටේ අද එතුමාට පොලිසියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් බාර දීලා තියෙනවා. මම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් විදිහට මම හිතනවා අද මේ පාර්මේන්තුවේ ඉන්නවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මහජන ආරක්ෂක ඇමතිවරයා විදිහට, මම හිතනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් විදිහට මටත් අද එතෙන්ට එන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක නිසා ගරු ඇමතුමනි, ඔබතුමා එදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හැදුවා වගේ මේ රටේ ආරක්ෂාව, මේ රටේ පොලිසිය හදයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අපි දන්නවා එදා ගම්බට්ටෝ කියලා ගමේ හිටිය කොල්ලොන්ට කතා කරේ ගම්බට්ටෝ කියලා. 2006 සරත් වීරසේකර මැතිතුමා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බාර අරගෙන එදා ගම ආරක්ෂා කරන්න ඒක හදපු විදිය, අර ගම්බට්ටෝ ගම්බට්ටෝ කියපු කොල්ලොන්ට සිවිල් ආරක්ෂක නිලධාරියා දෙපාර්තමේන්තුව බවට පත් කරේ එතුමා. එදා කැලෑ ඇඳුම වෙනුවට, එදා අර කුරහම් පාට කිට්ටක වෙනුවට කැලෑ ඇඳුම දෙන්න
ගියා. මම මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. මට මතකයි එදා කැලෑ ඇඳුම දෙන්න යනකොට අද ආරක්ෂක අංශයේ නිලධාරි ගැන කතා කර එතුමා ඒකට විරුද්ධ වුණා. ගමේ කෙල්ලෝ කොල්ලොන්ට ඒ කැලෑ ඇඳුම ඇඳගෙන ගම ආරක්ෂා කරන්න තිබුණු අවස්ථාව එදා නැති කරා. එදා සරත් වීරසේකර මැතිතුමා T56 ගිනි අවියක් දීලා, හොඳ යුනිෆෝම් එකක් දීලා, හොඳ පුහුණුවක් දීලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රබ්බාත් බවට පත් කරා. එදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකේ ගෞරවය අපි එතුමාට දෙන්න ඕන. ඒ වගේම මම විශ්වාස කරනවා අද එතුමාට පොලිසිය බාර දීලා තියෙනවා. ඒක නිසා මම, මට මතකයි එදා ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අයට යුද්ධය අවසන් වුණාම කිව්වා
අවසන් වෙනසක් මෙතුමා.
ඔතුමා කියපු විදිහට මං කැලෑ ඇඳුම අඳිනවට කවදාවත් විරුද්ධ වෙලා නැහැ. හැබැයි ඔතුමාගේ සේනාධිනායකතුමා එනකොට එයාට වාහනයක් නැහැ කිව්වා, ඩ්‍රයිවර්ලා නැහැ කිව්වා, ආරක්ෂාව නැහැ කිව්වා, නේවි එකෙන් දෙන්නේ නැහැ කිව්වා, ඔක්කොම දුන්නේ මම. ඔබතුමා මගේ ඉස්සරහට ඇවිල්ලා අඬලා ඒක ඉල්ලගත්තේ.
විරසක මන්ත්‍රීතුමා ඔබතුමායි කතා කරන්නේ.
ඒක නිසා මම
සරත් විරසක මන්ත්‍රීතුමා
කවදාකවත් එහෙම වුණේ නැහැ. නමුත් සිවිල් ආරක්ෂක බලකායට කැලෑ නිලධාරියන් දෙනකොට ඔබතුමා තමයි විරුද්ධ වුණේ. ඊට පස්සේ මම ආරක්ෂක ලේකම්තුමාට කියලා තමයි ඒක ගත්තේ. ඉතින් ඒක සම්පූර්ණ ඇත්ත.
ඒ වගේම එදා අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. එදා අතුරු හමුදාවක් අවශ්‍ය නැහැ කියලා කියද්දි එදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ සහෝදරයන්ට ඒ ව්‍යාපෘති කරලා මේ රටේ ජාතික ධනය, මේ රටේ විශාල ධනස්කන්ධයක් ඉතුරු කරලා දෙන්න එදා අවස්ථාවක් කරන් දුන්නේ එතුමා. ඒ වගේම අද නීතිය ගැන කතා කරන
ගරු මන්ත්‍රීතුමා නිශ්ශබ්දවන්න. අපේ මන්ත්‍රීතුමාට බාර දෙනවා. සරත් පොන්සේ මැතිතුමා, ඒකේ මන්ත්‍රීතුමා ඔබතුමාට තව මිනිත්තුක කාලයක් තියෙනවා.
අපිට ඉඩ දෙන්න අපේ කාලයට. මේවා කියනකොට ඉත්‍රිදනවා තමයි මොනව කරන්නද. ඒක නිසා ගරු මන්ත්‍රීතුමියනි මම විශේෂයෙන්ම කියන්න ඕන.
ඔව් හර්ෂසිල්ල මන්ත්‍රීතුමා.
ඔව් පිට පෙරලන්න නැතුව බෑනේ සර්. 92.1 කතා නොකරන මන්ත්‍රීන් විසින් පිළිපැදිය යුතු රීති. තැන් තැන් වල ගිහිල්ලා කෑ
ගහලා
එහෙම කරන්න බෑනේ. ඔබතුමිය මේ සභාපති හැටියට මේක කරනකොට
දෙපැත්තේම මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න, කතා කරන මන්ත්‍රීතුමාට කතාව කරන්න අවස්ථාව ලබා දෙන්න. තම තමන්ගේ ආසන වලට ගිහලා වාඩි වුණා නම් හොඳයි.
අර බලන්නකෝ අස මෙහෙම කරන්න බෑනේ සමාල් ඇමතුමා. ඔබතුමා කතානායක හැටියට හිටියානේ.
මන්ත්‍රීතුමාලා තමන්ගේ ආසන වල වාඩි ගන්න. විරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමායි කතා කරන්නේ.
තුමියනේ මම කියන් ආවේ මේ අය අද නීතිය ගැන කතා කරනවා. එදා සිවිල් ආර්සේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආනන්ද පීරිස්මත්තුමාට නොකිය ඒ පුටුවේ ගෙනල්ලා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් වාඩි කරා. එදා අද නීතිය ගැන කතා කරේ අය එදා නීතියට වැඩ කරේ නැහැ. මම මේ වෙලාව අපේ සිවිල් ආර්සේ දෙපාර්තමේන්තුව බාරින් ඇමතුමා ඉන්නේ හින්දා පොඩි ඉල්ලීම් ටිකක් තියනවා ගරු ඇමතුමනි. අද සිවිල් ආර්සේ දෙපාර්තමේන්තුවේ සහෝදරන්ට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ව්‍යාපෘතිවල ඉන්න අය
අවසන් කරන ගරු
මන්ත්‍රීතුමා ව්‍යාපෘතිවලට යොදවලා ඉන්න සහෝදර සහෝදරයන්ට අද විශේෂ රාජකාරිය වලට ගරු ඇමතුමනි කොළඹට අරන් එනවා. එතකොට ඒ ව්‍යාපෘතිය වීවගා කරලා තියෙනවා නම් බඩිරුමු වගා කරලා තියෙනවා නම් ඒක රකින්න කවුරුත් නැහැ. ඒක කෑවට පස්සේ ව්‍යාපෘති සල්ලි දෙන්න විදිහක් නැහැ. ඒකින්ද විශේෂ රාජකාරිය වෙනකොට ඉල්ලීමක් කරනවා ගරු මන්ත්‍රීතුමිය මගේ වෙලා දෙන්න විනාඩියක්. ඒ වගේම අල්ලටෝල්වල රාජකාරී කරන නිලධාරිය නිසි පුහුණුවක් දීලා නැහැ ගරු ඇමතුමනේ. නිසි පුහුණුව ඔවුන්ට ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඉතාම සුළු වැටුපක් කම්මෙන් රුපියල් 34,000ක වගේ වැටුපක් ඒ වැටුම වැඩි කරන්න කටයුතු කරන්න. ඒ වගේම සිවිල් ආර්සේ දෙපාර්තමේන්තුවේ සහෝදරන් ඉල්ලීමක් තියෙනවා. ත්‍රිවිධ හමුදාවට පොලිසියට රෝහල් තියෙනවා. ඔවුන්ට තමගේ බෙහෙත් ටික කරගන්න පවුල් වල
අයත් අවස්ථාව
උන්ට රෝහලක් හදලා දෙන්න කියලා අවස්ථාව තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි මම දන්නේ පිස්සු බල්ලෝ වගේ අනිත් අය කෑ ගැහුවම ඒ
කාලේ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මහජන ආරක්ෂාව පිළිබඳව විශේෂම පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරව අලුතෙන් පත්වී සිටින ගරු සරත් වීරසේකර මැතිතුමන්ට මගේ සුභාශිංසනය මුලින්ම මම පුද කර සිටිනවා. එතුමාගේ අවධානයට මම යොමු කරනවා මුලින්ම ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේක ඒරාවූර් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ඉදිකිරීම සඳහා ඉඩමක් හන්දිය යාබදව වෙන් කරලා තිබුණා. විශේෂයෙන්ම ඒ යාබදව තියෙන අලිගාර් ජාතික පාසල වෙනුවෙන් ඒ ඉඩම ලබා දෙන්නටයි කියලා ගම්වාසීන්ගේ ඉල්ලීමක් මත ඒක අපි පොලිස් ප්‍රතිතුමාට යොමු කළා. ඉන්පසු අපි යෝජනා කළා මයිලම්පාවලි ප්‍රදේශයේ කොකොනට් බෝඩ් එකට, ඒ කියන්නේ මේ කොකොනට් බෝඩ් පොල් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමක් ඒකේ ඒකට අදාළව පාවිච්චි කරගන්න පුළුවන් කියලා ඒක වෙන් කරලා ගනමින් අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අරුන්දික ෆර්නෑන්ඩෝ රාජ්‍ය අමාත්‍යතුමත් ඒකට එකඟත්වය පළ කරලා සිටිනවායි කියන එකත් මම කියා සිටිය යුතුයි. එබැවින් ඒ අලිගාර් ජාතික පාසලට යාබදව තියෙන ඉඩම පොලිස් ස්ථානයකට නොසුදුසු ඉඩමක්. ඒක පාසලේ දියුණුව සඳහා ව්‍යාප්ත කිරීම සඳහා ලබා දෙනමින් ඉල්ලීමක් කරනවා. ඒ පිළිබඳව අපි මුලින් ගත්ත ක්‍රියාදාමය පිළිබඳව ඒ ෆයිල් ගොනුව පොලිස් ප්‍රතිතුමා ළඟ තියෙන බවත් මම කියා සිටිය යුතුයි. I must also say here for your benefit since it is an important matter concerning the police department. When the police comes to prosecute cases before the original courts of this country, the difficulties in pursuing a case without the assistance of the Attorney General's department is a serious issue. So therefore, to train the police officers to appear in the courts also takes a long time. So there are police sergeants who appear before the original courts, particularly the magistrate courts. It will be useful as the present IGP himself has also joined the police force as a assistant superintendent of police. You can recruit lawyers with 10 years experience as ASPs and then get them to lead these cases, and then for each police division, each SSP division, if you can appoint one ASP who is a qualified lawyer, it would be very helpful to pursue cases and also to dispose of these cases. I think this is a matter that you must take into consideration and take some steps to appoint lawyers with at least minimum 10 years experience in criminal work before the magistrate courts and the high courts, so that they will be able to prepare the plains and dispose of these cases. Particularly, even this Mahara incident has happened because there are so many remand prisoners without plains being filed in courts. They have been, now with this COVID-19 situation, courts are also not sitting. There are almost 23,000 remand prisoners in several prisons, overcrowding, and all this has happened because disposal of cases is getting delayed because of the inexperience of police officers who are appearing before the magistrate courts in this country. Therefore, I suggest that you take immediate steps to recruit ASPs who will be qualified lawyers so that they will be able to conduct cases before the magistrate courts in this country. Having said that, I would also like to bring to the attention of General Kamal Gunaratne, who is the Secretary to the Ministry of Defence and also Home Affairs. And then since Honourable Chamal Rajapaksa is also in the House, that the need to consider the releasing the Silavathurai land, which is occupied by the Navy. The entire Navy camp in Silavathurai is taken over to set the entire Silavathurai town is now Mr. Mastan, the State Minister, is also aware of this. The State Minister and myself, we made representations to the former regime. We had taken some steps. We discussed with the earlier Defence Secretary to have this naval detachment that is there in Silavathurai to be shifted to another strategic location close by and to release the entire town area for the use of the civilian population who have resettled in that area. So this is an important matter because there are several acres of valuable land which belongs to private individuals which have been occupied, and now a big complex has come up there. It would be useful if you can consider releasing those lands for the private people who owned. They are all having deeds, and all the other documents have been submitted to the Defence Ministry, and this has not been attended to for several long years. This has been a serious issue, and I therefore request that be considered earnestly. And together with that, there is also the issue of the Morakattanchennai artillery regiment camp, which was sought to be shifted to Punnakuda area in Eravu. I would ask the Honourable Defence Minister, the President has to be approached regarding this, not to do that, because Morakattanchennai camp is a big complex, and since there is a school there, that school has been provided with alternate buildings already. Therefore, there is no need to shift that camp onto the Eravur Punnakuda area, because that land is earmarked for a BOI zone, so that there would be investments that can come to that area. That's a LRC land which has to be left for the use of the people of the Eravur area. Therefore, not to consider shifting. I believe that now the present regime has taken a decision not to shift the Morakattanchennai camp. Therefore, I would like to once again urge that issue be dealt with as we have requested. So that Ramakrishna Mission School has already, buildings have been allocated, and that school is functioning quite conveniently in the new buildings. Therefore, that issue needs to be attended to, so that there should not be an attempt to take over the Punnakuda LRC land for this purpose. Having said that, let me deal with this issue of the custodial death. This is a matter the new minister will have to look at, since there are several allegations now coming up with what is happening in the prisons as well as in police custody. The custodial death is a very serious issue regarding which we may face problems when it comes to the international community. Therefore, these issues have to be thoroughly examined. And the Criminal Procedure Code provides in Section 272 that any death taking place in a prison, there has to be a post-mortem and a proper inquiry. I was surprised when the new minister, Mr. Lohan Ratwatta, told us today in the House that nobody has died out of gunshot injuries. And these are matters that has to be established through a proper post-mortem, and then these things have to be, these inquiries have to be conducted in a very open manner. Today, Honorable Ali Sabri gave an assurance to the House that there is an inquiry committee appointed with retired High Court Judge Kusala Sarojini heading it, and also with the former Bar Association President, my batchmate, President's Counsel U.R. De Silva, is also in the committee. I hope that committee will have a hearing where public can come and give their version.
Honourable Member, you had two more minutes.
And kith and kin, or these prisoners who are wanting to know the exact situation and also know many other facts. Therefore, there must be an open inquiry where this this issue will be settled once and for all, since we are, this is not the first time. There have been several incidents earlier, mutinies inside such prisons is a very, very serious issue. Custodial death is something that we have to involve, and also it will be better for the Human Rights Commission also to be permitted to visit the prison and do their own inquiry, because the Human Rights Commission is an independent organization. While the ministerial inquiry is proceeding, Human Rights Commission also must be given provision for them to conduct a separate inquiry, so that the veracity and the truthfulness of the inquiry will be better established through such a mechanism. Having said that, I must say we were all very disappointed to a certain extent when the Supreme Court did not entertain our application to request for burial for the COVID-19 victims. It was unfortunate that the Supreme Court failed to even give reasons for, while having failed to give notice, entertain notice, they have even not even given reasons. And this is unfortunate, because this is a fundamental rights application, is an application, is a jurisdiction that the Supreme Court enjoys as an original jurisdiction. That is, Supreme Court is in fact the highest final appellate court. But then, as far as fundamental rights application, the litigant has no opportunity to appeal beyond the Supreme Court. Therefore, when reasons are not given, it is very, very unfortunate that
Honourable Member, please wind up.
Those litigants are unable to know the reasons why notice are refused. Similarly, when the 20th Amendment petition was filed, for 10 days at a stretch, Supreme Court heard all counsel, and then there again notice was refused without giving reasons. And this should be corrected. And His Lordship the Chief Justice, for reasons best known to him, have not followed this practice. I would appreciate, at least in cases, fundamental rights cases, important cases where you have heard counsel for more than 2-3 days, and when you refuse notice, at least for the benefit of the litigants, reasons must be given, so that that will be some solace to know on what basis court came to that conclusion. Thank you.
ගරු ඩී.බී. හේරත්නතුම ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා. ස්තුති මුලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමියනි, ආරක්ෂාව පිළිබඳව වර්තමානයේ කතා කරනකොට මෑත භාගයේ අපි ලැබපු අත්දැකීම් පදනම් කරගෙන අද ආරක්ෂාව කියන එක පිළිබඳව ප්‍රශ්නයක් නැති වෙන වෙලාව. අපි දන්නවා අද රට පාලනය කරන විදායක පේ ජනාධිපතිතුමා යුද බිමේ බියකරු සෙවනැලි පිළිබඳව හරි අවබෝධයක් තිබිච්ච සටන් බිමේ ඉඳමින් ඒ අත්දැකීම ලබලා නැවත යුද්ධයේ මෙහෙවන නායකත්වයත් එක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක අපිට නිදහස දෙන්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්කම දරපු කෙනෙක්. ඒ නායකත්වය ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳව ඒ වගේම රාජ්‍ය පරිපාලන තන්ත්‍රයේ පිළිබඳව හසල අවබෝධයක් තියෙන නායකත්වයක් පාර්ලිමේන්තුවේ අපේ චමල් රාජපක්ෂ ඇමතිතුමා. ඒ අත්දැකීම අද අපිට තියෙනවා. එතුමාට එකතු වෙච්ච විශේෂයෙන් මහජන ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්න මෑතකදී දිවුරුම් දුන්න අපේ සරත් වීරසේකර ඇමතිතුමා. ඒ නායකත්වයන් එක්ක ගත්තහම මහජන නියුතින් හැටියට ප්‍රතිපත්ති සම්පාදකීන් රටට ආරක්ෂාව දෙනවයි කියන එක පිළිබඳව ප්‍රශ්නයක් අපිට ඇති වෙලා නැහැ. ඒ වගේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා වර්තමාන පොලිස්පතිතුමාගේ ක්‍රියාකලාපයන් පිළිබඳව ගත්තහම වර්තමානයේ පිළිබඳව අපිට සැකයක් ඇති වෙන කාරණාවක් නෙවෙයි. නමුත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අවුරුදු 30ක යුද්ධයක ජීවත් වුණු අපි දැක්ක උතුරේ සස්තවාදයේ නිර්මාණය වෙලා සිය සගීන් විරුද්ධව කටයුතු කරන මතවාදයන් පිළිබඳව කතා කරන හැම කෙනෙක්ම ඝාතනය කරලා මතුවෙච්ච ත්‍රස්තවාදය මේ රටේ අහිංසක මිනිස්සු ගිලගත්ත හැටි අපි දැක්කා. ඒ කාලේ අපිට මරණ බය කියන එක හොඳට දැනුණා. ඒ කාලේ අපිට වැඩි වැඩියෙන් ආරක්ෂාව ඕන වෙලා තිබුණා. ඒ අත්දැකීම් තියෙන වෙලාවක ආපහු 2005 මේ රටේ නායකත්වයට පත්වෙච්ච මහින්ද රාජපක්ෂ යුගය අපිට අවුරුදු 3මාරකින් ආරක්ෂාව කියන එක හොඳට ලබලා දුන්නා. ජීවිත ආසාව අත්හැරලා හිටපු අපිට මේ රට තුළ බියෙන් සැකෙන්තරෝ ජීවත්
වෙන්න පුළුවන් මිනිත්තු දෙකක කාලයක්
තිබුණා. ඒ වගේ පසුවිමක් තුළ හිටපු අපි නැවත වතාවක් අවුරුදු 4මාරක් යහපාල නාණ්ඩුවට ගොදුරුනාම අපි නැවත වතාවක් මරණ බය අපිට දැනෙනවා. සහරාන්ගේ බෝම්බේ පුපුරලා මේ රටේ අහිංසක මිනිසු ඝාතනය වෙනකොට අම්මලා දරුවෝ රැකගන්න පාසල් වලට ගියපු හැටි අපි දැක්කා. ගේට්ටු මුර කරන්න නැවත වතාවක්. ඒ තමයි අපිට ආරක්ෂාව නැති වෙච්ච අවස්ථාවක්. ඒ වගේ පසුබිමක් තුළ වර්තමානයේ අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින්නවයි කියලා දිවුරුම් දීලා රට දෙකඩ කරන්න උදව් කරන්නේ නැහැ කියලා මෙතෙන් ඉන්න සමහර මන්ත්‍රීවරු උතුරේ අපි දැක්කා. රට දෙපැත්තට බෙදිච්ච රටක් පිළිබඳව කතා කරනවා. දෙමළ දේශය සහ සිංහල දේශය පිළිබඳව කතා කරනවා. ඒ විතරක් නෙවෙයි, පහුගිය දවසක අපි දැක්ක මහවිරු දිනය සමරනවායි කියලා කතා කරන මොහොතක එංගලන්තේ පාර්ලිමේන්තුවේ නියගලා මලක් ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම උතුරු කරේ මහවිරුවන් සමරන්නට පහම්පත්තු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම සහරාන් කොමිසමට ගියපු හිස්බුල්ලා හිට පැමතිවරයෙක් ප්‍රකාශ කරනවා අන්තවාදයේ නැවත මතුවෙන්න ඉඩ තියෙනවායි කියලා. ඒ කාරණාව එහෙම තියෙනකොට ගරු සභාපතිතුමියනි, අපි දැකලා තියෙනවා සමහර තැන්වල නැවත වතාවක් කොටි සස්තවාදයත් එක්ක සම්බන්ධ වෙච්ච අය අතරේ බෝම්බ හසුරවන පුපුරන ද්‍රව්‍ය. මෙන්න මේ වගේ පසුබිමක් තුළ අපිට ප්‍රශ්නයක් තියෙනවා. නැවත මේ රටේ වර්ධකවාදය කරා ගෙන යන්න උත්සාහ කරන උත්සාහයන් අපිට දකින්න තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා අපි කතා කරන භාෂාව, අපි කතා කරන ආගම, නැත්නම් අපි ජීවත් වෙන ප්‍රදේශ ආදි වශයෙන් අපි බෙදෙන්නේ නැතුව එක කණ්ඩායමක් කරලා කල්පනා කරලා රටේ අනාගත පරපුරට අපි විඳපු වද වේදනාවල් උරුම කරලා දෙන්න යන ගමනට අවහිර කරන්න මේ උත්තරීතර සභාවේ අපි කටයුතු කරන්න
ඕනේ කියන
අවධාරණය කරමින් ඔබතුමිට ස්තුතිවන්ත වෙමි. මම කතාව මෙතකින් අවසන් කරනවා.
Honorable Kanchendra Kumar Pannambalam, you have 14 minutes.
I thank you. How many minutes, ma'am?
14 minutes.
Thank you. To be honest, Honorable Presiding Member, I take part in this debate quite reluctantly. Reluctantly because the Defense Ministry is a subject that is very polarizing. It's polarizing when you hear speeches not only in this house but even when you consider opinions outside this house, it's polarizing on ethnic lines. And on that basis, the tragedy is that this house has deteriorated in its conduct to such a point where differing opinions are not respected, differing opinions are not allowed to be voiced, and one then in that backdrop has to ask the question whether there is any point in speaking. But despite that, it is my duty by the people who elected me to express certain views, which I will endeavour to do. Honourable Presiding Member, in May 2009, the date was the 16th, I was approached by the LTT's political head, at that time Mr. Nadesan, and Mr. Pulithevan, who was in charge of the Peace Secretariat, to approach the government of the day. There were nearly 150,000 to 100,000 people in LTT-controlled areas on the 16th of May 2009. And the LTT's position was that if the government was not approached and if the LTT's wish to save those lives of civilians was not expressed and conveyed, those lives will be lost. And on that basis, I contacted the then minister, Mr. Basil Rajapaksa, on numerous occasions, on the 16th, from about 4 o'clock in the afternoon till about 10 in the night. I think we must have discussed 10 times the modalities with regards to how those civilians could be brought across. Eventually, with the Defence Ministry consultation, it was agreed around 8 o'clock in the night that Mr. Basil Rajapaksa and myself will personally go to Vanni along with two bishops that the government and we will agree upon, who will oversee the whole process by which these civilians will come across. And this agreement was reached at about 8 o'clock on the 16th, pending the Security Council approval, which was to take place on the next day, because His Excellency President Mahinda Rajapaksa was away in Jordan for the non-aligned movement meeting, and he was only returning on the 17th morning. When he was to return, he was supposed to go into a National Security Council meeting immediately, and approval was supposed to be sought, and we were to be ready to go to Vanni to ensure that those civilians be brought across. Now, it was 150,000 to 100, and I make those large numbers, there is a discrepancy of nearly 50,000, because it was almost impossible to give a safe number. But those numbers were massive by any stretch of imagination. By any stretch of imagination. And at about 11 o'clock, after the National Security Council meeting had started, at about 11 o'clock when I was looking at the TV, the government's channels, Rupavahini and ITN, announced that all civilians had been brought across. About 50,000 civilians had come across, and that there was no more civilians in LTT-controlled areas. I panicked, because I know that when the war started in LTT-controlled areas, there were over 460,000 civilians. These were government figures. These were government figures. And gradually, from people coming out, as well as deaths, the calculations made by not only the TNA, but all other responsible institutions that were monitoring the war, knew that the numbers, even at the very end, were large. The Honorable Sarath Veerasekhar the other day asked, where was I? That was my job. I was a member of parliament at that time, and I was trying to, in some way, use my privileges as a member of parliament and my contacts with the government to try and safeguard those civilians. The LTT was willing to allow them to be brought across. But that did not happen. That did not happen. From the inception of the war, please don't disturb, Honorable Minister, you, please yes, don't disturb. I Minister only have a very Peter short Sekhar. Time.
No, I'm trying. Now, the thing is, when you are trying to mislead this assembly, no, you can't mislead them because the entire nation is listening. When you are trying to mislead, it is my duty, being an officer in the war, right? It is my duty to tell you that, correct it. And about 300,000 people were used as human shield by Prabhakaran. Are you going to dispute that fact? Are you going to dispute that fact?
Right.
So you are telling lies.
Yes, Mr. Pannambalam, you can continue with your speech.
In my submissions, you must not disturb me like this. Be responsible, please.
Yes, Mr. Sanaswansika.
I am not arguing with you. I am giving you some more details. 19th April, we attacked the LTT line at Pudumathalan, took 120,000 civilians out. They have all recorded everything. Let me finish. Listen. 16 night. Again, May 6th.
Yes, Honourable Member Pannambalam, you can continue with your speech.
If this is going to happen, then I might as well stop speaking. If you are going to allow these members to disturb me,
we are running short of time. Yes, you can finish it in a jiffy. Yes.
There is no point in allowing me to speak in this way.
All right, Mr. Sanaswansika.
16 night, nobody came. You never came. Army attacked the Mulatiu line and took 85,000 out. Yes. So these are the facts.
Right, Mr. Pannambalam, you can continue with your speech.
So 460,000 more civilians were in LTT-controlled areas when this war began. But the government, from the very inception, was saying that there were only 70,000 civilians in LTT-controlled areas. You can't deny that. Food and medicine were sent for only 70,000 people. Only 70,000 people, Honorable Chairperson. That is the truth. That is what the government did. And eventually 320,000 people came out. They were kept in Manik Farm and various other places. So, when you have a situation, Honorable Presiding Member, where a government lies about the numbers, where the government sends only a fraction of the population's worth of food and medicine, in a war situation, what is the intention? Even on the 16th of May 2009, I personally am witness when I contacted the Honorable Basil Rajapaksa and conveyed to the government that the LTT was willing to lay down arms to allow the civilians across safely. That war was not stopped. What is the intention that you can derive from that? Isn't it the intention to destroy in whole or in part? Isn't it that the intention that is being demonstrated? This is the reality that is known to the Tamil people, Honorable Presiding Member. That is why I said this ministry is the most polarizing ministry to speak on. This is the reality that we live with, where over 164,000 people are unaccounted for. Unaccounted for. So when that is the situation, Honorable Presiding Member, A responsible government, today, Honorable Member from the Opposition, the Honorable Member from the Opposition stated that over 52 senior members of the military don't get visas to countries. Why? Why is it that members so senior are being denied visas? Isn't it the duty of the government, therefore, if these senior members, in fact, are innocent, to prove their innocence? Isn't it in your interest to do that? Isn't that what we are asking? Have an inquiry. Agree to an international inquiry. You have nothing to hide, then why do you shy away? Don't do that. Don't do that, because for as long as you shy away,
Honourable Member, Honourable Member, LTT gave weapons to children, underage children, bombs and cyanide.
Honourable Pannambalam.
So for as long as you shy away, not only will your own image in the eyes of the international community be run down, but you will continue to polarize society within this own country. The Defence Ministry, Honourable Presiding Member, is so polarised that as far as the Tamils are concerned, you should change the name of the ministry. The ministry should be called Tamil Genocide Ministry or Anti-Tamil Ministry. That is how we feel. That is how we feel. Why do you deny that? The Honourable Sarath Veerasekara, he is now in charge of police. he stands up in this court, in this house, and says that the honorable members of the TNA must be banned. He says that the honorable members of the TNA must be banned.
Sumit Mantituma.
Mantitumiya, Murasana Suda, Visheshan Mape Mantituma, Adas Dakwa Metana, May Amatyanshe Demala Jati Gataneka Amatyanshe Namkaran Dona Kila. Tuma Sampura Jati Adi of Purno.
Honorable Mantituma with my Katal Kurganan.
The Honorable Sarath Veerasekara, the Honorable Sarath Veerasekara stood up shamelessly. A man who is in charge of policing, a minister stands up and says that the TNA must be banned. They must be thrown out of this house. Is this what a minister who is in charge of policing says? The Honorable Mahinda Samarasinghe on the 23rd made a speech. The poor member thought that he was praising.
Honourable member, you have two more minutes.
The Honourable Mahinda Samarasinghe boasted that President Mahinda Rajapaksa didn't want to allow the civilians to come across when there were different countries, different individuals like myself trying to intervene to save those civilians. The Honourable Mahinda Samarasinghe says he boasts, saying that President Rajapaksa didn't want the civilians to come across because Prabhakaran might escape. For one man, you chose to destroy thousands and thousands of lives. That is what is called war crimes. That is what is called genocide, where you choose to destroy the lives in whole or in part. For God's sake, Honorable Member, please. For God's sake, the future of this country is going to get an inheritance of this culture. Of this culture that should not be allowed. There are senior members on this front bench. They are not racist. I know they are not racist. There are people who might have differing views. But at least they are not racist. But that cannot be said. That cannot be said of senior members who are being appointed today. And that too to appointments on security and on public security. Are you allowing this language? These are honorable member. These are not
Chairman
honorable
Mantuma.
Members. These are
Mantuma, tumata katao karagana ida denna.
Eppadi?
මෙතුමාගේ අවසාන මිනිත්තුව සර්ණකල මන්ත්‍රීතුමාල වාඩි වෙන්න.
So it is on this basis, honorable.
ඔව් චාමර මන්ත්‍රීතුමා.
දියුරුන් දීලා තියෙන්නේ මෙතුමා දියුරුන් දීලා තියෙන එක ගැන අපිට සැකයක් තියෙනවා. මොකද අපි දියුරුන් දීලා තියෙන ඔක්කොම මේ රටේ දියුරුන් දීමේ අපි කවුරුත් දියුරුන් දීලා තියෙන මෙතුමා දීලා තියෙන දියුරුම වෙන විදියකට. මේක මේ මහර දියුරුම මේ
honorable පොන්නම්බලම් please continue with your speech.
Give me some of.
තර මන්ත්‍රීතුමාලා එතුමාට කතාව කරගෙන යන එතුමාට තව මිනිත්තුවක් තියෙන්නේ.
Madam, the TNA is willing to give me some of their time. I just want to make a few points. You call yourselves a defense
yes,
ministry.
Yes, Honorable Sridharan.
You call yourselves a defense ministry for the whole country.
Honorable Sridharan. Honorable Ponnambalam, please continue with your speech.
They've given me some time, they've given me 5 minutes. The defense ministry has 20 divisions in this country. 20 divisions. Of the 20 divisions, honorable presiding members, 16 are based in the Northeast. There are 6 headquarters, 4 are based in the Northeast. Whose defense? Who is your enemy? You claim here that it is only the LTT that's your enemy. But it is the Tamil people that you're oppressing. Is this what you want to convey for generations and generations to come? For God's sake, think again. In order to pursue your chauvinistic and racist policies, you are creating precedents today that is going to curse this country. Curse it to the point where you might quite well destroy us. But you want to destroy yourselves.
Honorable Tennakon.
I wish you had the balls to talk like this against the LTT when they were giving arms to children. When they
not
giving
a point
arms
of
to
order.
Children.
Honorable Ponnambalam, please continue.
Thank you. Is this the precedent that you want to set? Because when you set this precedent, today it's the Tamils. Today it's the, rather yesterday it was the Tamils. Today it's the Muslims. Tomorrow it will be your own. It will be your own because the people who you consider your competition, you will turn against them. That will turn against them. That is the reality. This is a downward spiral, Honorable Presiding Member. And if these members, and what I mean by these members is not the who sit at the back. If these senior members, members who have been in this house for decades, members who are responsible, members who have the intelligence to meet
Honorable Ponnambalam, you have only 2 more minutes.
If these senior members fail in their duties today, as they are failing today, if they continue to fail like this, if they continue to fail like this, it is this country that will go to the dogs, that you can never prevent. I have been repeatedly stating, I am an individual who was born and bred in Colombo. My friends are Sinhalese. I grew up with the Sinhalese. During the 83 riots, it was the Sinhalese people, like Mr. Ananda Vijayasekara, President's Council, like Mr. Kosala Vijayathilaka, President's Council, like Mr. Stanley Williams. These are the people who saved us. Those were Sinhalese people. Those are the Sinhalese people that I knew. But quite honestly, even 10 years ago when I came as a member, even when the LTT was there, this was not the culture. This was not the culture, madam. People were willing to listen. People were willing to answer. Even though they disagreed, were willing to answer with decorum. But it's a disaster what has come before this country. Make no mistake. You can by all means continue to disenfranchise the Tamil people. You might even succeed in your continued systematic genocide. You might even succeed in totally dismantling our identity. There might come a time that we can't even claim that we ever had a place on this island. But you will leave a legacy that will destroy yourselves. Mark my words.
Honorable Member, please mind yourselves. Up.
Thank you.
Garu Sarath Wirasekara Mathuma.
නැත් දෙකක් දෙන්න මොකද මේ යුද්ධය ගැන ඉතාම සාවද්‍ය ප්‍රකාශ මෙතුමා කරපු නිසා මම හමුදාව හිටපු කෙනෙක් හැටියට යුද්ධය ආරම්භ සිට අවසාන දක්වා මට මේ කරුණාකර අවස්ථාව දෙන්න මොකද මොවුන් කතා කරන්නේ දෙමළ ඩයස්පෝරාවට සහ සම්මස්ත ලෝක ප්‍රජාවට ඒක නිසා ඕක කියනවා අපි සවන් දෙන්න ඕනි කියලා ඇත්ත සවන් දෙන්න පුළුවන් නමුත් සවන් දෙන්න පුළුවන් සත්‍ය ප්‍රකාශ කරනවා නම් පමණයි සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශ තමයි කළේ තුන් ලක්ෂයක් ලක්ෂ තුනක් මේ ප්‍රභාකරන් මිනිස් පලයක් තියාගත්තා ඒ තියාගෙන ඒකෙන් ගැලවිලා හමුදාව කරේ එනකොට අමුවේ මරා දැම්ම අපි දැක්කා ඇස් දෙකෙන් ඒතකොට 295,000ක් අපි බේරගත්තා ඒක තමයි ලෝකෙ තියෙන ලොකුම මේ ලොකුම ප්‍රාණ මේ ප්‍රාණ අපකරුවන් බේරාගෙන මේ මෙහෙයුම තමයි ඒක ඒක යුද විශේෂඥෝ ලංකාවේ හමුදාවට සම්පූර්ණයෙන් ප්‍රශංසා කරලා තියෙනවා මොකෝ අපි කෑම දුන්නේ නැහැ කියලා නීල් බූනේ කියන මේ හිටපු මෙහෙ හිටපු කන්සල්ටේෂන් කමිටි ඔෆ් හියුමනිටේරියන් ඇසිස්ටන්ස් කියන එකේ හිටපු නීල් බූනේ කියන යුනයිටඩ් නේෂන්ස් වල ඉන්න නියෝජිතයා කියනවා අපි කෑම දුන්න හැටි සලකා බලනකොට අපේ හමුදාවට රන් පදක්කමක් දිය යුතුයි කියලා කියනවා එතකොට අබීන් අවාඩ් කියන සරණාගතින්ගේ නියෝජිතයා කියනවා අපි මුළු ලෝකෙටම පරමාදර්ශයක් කියලා මේ කෑම ඒවීම ගැන සම්බන්ධ කරනකොට නීල් බෝනී සලින් දට් වී ෂුඩ් බී ගිවන් අ ගෝල්ඩ් මෙඩල් ඇන් අමීන් අවාඩ් ඉස් සලින් දට් වී ආර් අ රෝල් මොඩල් ෆෝ ද එන්ටයර් වර්ල්ඩ් ෆෝ ද එෆර්ට් දට් වී හැව් ටේකන් ටු සෙන්ඩ් ද මෙඩිසින් ඇන් ෆුඩ් ඇයිටම්ස් ටු ද නෝදර්න් ඒරියා TNA එක ඇත්ත වශයෙන්ම අපි බෑඩ් කරන්න ඕනි කියන්නේ TNA එකේ මන්ත්‍රීවරුන් එයාගේ දියුරුම ගත්තේ ප්‍රභාකරන් ඉස්සරහා ප්‍රභාකරන් ඉස්සරහ තමයි මේ ඔහු දියුරුම ගත්තේ මේ පාර්ලිමේන්තුවේ දියුරුම දෙන්න ඉස්සෙල්ලා. එතකොට ගෝනගල කියන ගමේ බඩදුරු අම්මලගේ බඩ කපලා ළමයා එළියට අරගෙන පෙති ගහනකොට ගජේන්ද්‍ර පොන්නම්බලම් කොයිද හිටියේ?
ඒකද අපි අහන්නේ. ඉතින් ඒක නිසා දෙමළ ජනතාව දැන් 152ක් ඉන්නේ සිංහල ජනතාව සමග. ඒකද ඔබතුමා මේ බොරු කියලා මේ සභාව නොමග වැන්න එපා. ඔබතුමා කතා කරන්නේ දෙමළ ඩයස්පෝරාවට ඔබතුමාට ඩොලර් හම්බෙන්න හින්දා. ඉතින් කරුණා කරලා මේ මගේ
වැඩ
අපි කියා සිටිනවා.
If you only let me speak, I will speak. You, your version we will never accept. Our version you will never accept. Why don't you agree to investigate it? Why don't, if you are saying I am telling lies, I am telling you are telling lies. Why don't you agree to an international investigation? It is you who is running away. It is you who is running away.
Honorable Rohit Abbeygunawardena.
Daru Mulasane, Mantri Tumiya. මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුව ස්ථාවර නියෝගවලට අනුව මේ ගජේන්ද්‍රන් පොන්නම්බලම් මන්ත්‍රීතුමා කළ කතාවේ මේ පාර්ලිමේන්තුව ස්ථාවර නියෝගවලට නොගැලපෙන සියලුම දේවල් මේ කතාවෙන් ඉවත් කරන්න.
ගරු කතානායකතුමාව දැනුවත් කළේ
එහෙම නෙවෙයි නම් ගරු මන්ත්‍රීතුමිය ඒක ඉතාමත්ම මේක එහෙම වුණොත් බෙදුණු පාර්ලිමේන්තුවක් වෙනවා. මොකද හේතුව මේ 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 කතා කරන්නේ දෙමළ ජනතාවට නෙමෙයි. මේ කතා කරන්නේ ඩොරල් වලට. මේ මේ මේගොල්ලෝ ජීවත් වෙන්නේ
කථානායකතුමා දැනුවත් කළා. ඒ පිළිබඳව දැනුවත් කිරීම කරන්න ඔබතුමාගේ කතාව අවසන් කරන්න. ගරු ජේසී අලවතුල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ගරු අලවතුල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. Garu Dilan Piramettuma.
Hello. With your permission, I would like to urge Honorable Ponnambalam, whether you in English and be a racist, when you talk in Sinhala and be racist, it's the same. While pointing a finger at my friends here when you and talk and tell,
that's
and,
not a point of order.
Hooligans.
Honorable J.C. Alavathula, you have 8 minutes.
Okay. මුලාසන මන්ත්‍රීතුමනි ඔබතුමීට බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනි ආරක්ෂක අමාත්‍යාංශය සහ එවැගේම මගේ වෙලාව මට දෙන්න අට. ඔව් මගේ වෙලාව නම් මට අවශ්‍යයි විනාඩි 8ම. හරි හරි මම කතා මට වෙලාව තියෙන එක.
චාවර් මන්ත්‍රීතුමා
ඉන්න පොඩ මෙතුමා මේ යන්නේ TNA එකද දෙකට කඩන්නේ මේ සැරේ දෙකක් ගෙනල්ලා අලි පාර
හයක් ගියේ පොයින්ට් ඔෆ් ඕඩර් නෙමේ අලවතුල මන්ත්‍රීතුමා ඔබතුමායි කතාව කරන්න.
ඔව් මුලාසන මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ වගේම අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සම්බන්ධයෙන් වෛශීෂ්‍ය සම්බන්ධයෙන් කතා කිරීමේදී පැහැදිලිව මතක් කරන්න ඕනි මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහෙලින්ම කතා කරලා මේ රටේ පහුගිය ජනාධිපතිවරණයේ එවැගේම මහමැතිවරණයේ විශාල ජයග්‍රහණයක් මේ රජය ලබා ගත්තා. දැන් අපි අද විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපි දකිනවා අපේ රටේ හමුදාව ගුවන් හමුදාව නාවික හමුදාව පොලිසිය මේ සෑම අංශයක්ම ඇත්තරම ඉතාමත් ඉහළ මට්ටමේ සේවාවන් ඉෂ්ට කරනවා. අද පහුගිය යුද්ධෙදිත් ඒ වගේම වර්තමානයේ මේ කොවිඩ් සම්බන්ධවත් අපි කටයුතු කිරීමේදී අපේ ත්‍රිවිධ හමුදා විශේෂම හමුදාවට අපේ හමුදා පෙත්තුමා ශවේන්ද්‍ර සිල්වා මහත්මයා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අපි ඒක අගය කරනවා. නමුත් අද ජාතික ආරක්ෂාව ගැන ඉහළින්ම කතා කරපු ආණ්ඩුව තද බැරි වෙලා තියෙනවා තමන්ගේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරා. තමන් භාරයේ ඉන්න රිමාන්ඩ් භාරයේ ඉන්න ඒ සිරකරුවන් අද මේ රජයේ පත් වුණාට පස්සේ ස්ථාන ගානක අනුරාධපුරේ අපි දැක්කා. ඊට පස්සේ මහර අද දීර්ඝක්ෂරපත් වෙලා තියෙනවා. ඉතින් මේක කනගාටුදායක කාරණා. මේක මෙහෙට ඉස්සල්ලත් මේ රජයේ පවතින කාලේ 2015 කලිනුත් මේ සිද්ධිය සිද්ධ වුණා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ ජාතික ආරක්ෂාව ගැන ඉහෙලින්ම කතා කරලා ආපු තමුන්නාන්සේලා බාරේ ඉන්න සිරකරුවන් අත ආරක්ෂා කරගන්න බැයි නම් ඒක කොහොමද ආරක්ෂාව ලබා දෙන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ කොහම වුණත් මම මේ වෙලාවේ වැඩිපුර කතා කරන්න යන්නේ ආරක්ෂක අමාත්‍ය සම්බන්ධයෙන් නෙමෙයි, ඒ ගැන ගොඩක් දෙනෙක් කතා කරා. අපේ පොන්සේකා මැතිතුමා ඒ සම්බන්ධ විශේෂඥ එතුමා පැය විනාඩි 25ක් කතා කරා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් කියන්න ඕනි දැන් සුවදේශ කටයුතු අමාත්‍යංශේ, ඒ වගේම ආපදා කලබල මේ අමාත්‍යංශ සියල්ල අපේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අපේ චමල් රාජපක්ෂ මැතිතුමා කටයුතු කරනවා. අපි බොහොම සතුටුයි එතුමා දේශපාලඥයෙක්. නමුත් අද මේ ආරක්ෂක අමාත්‍යංශයට ඇයි මේ සුවදේශ කටයුතු අමාත්‍යංශය ඇඳලා තියෙන්නේ? ඒකෙ තියෙන විද්‍යාත්මක භාවය මොකද්ද? දැන් අද සුවදේශ කටයුතු අමාත්‍යංශය තමයි අපේ රටේ දිස්ත්‍රික් පරිපාලනය සිද්ධ වෙන්නේ. ඒ වගේම ප්‍රාදේශීය පරිපාලනය. ඒක එතනින් එහාට ගියම ග්‍රාමීය පරිපාලනය. එතකොට සුවදේශ කටයුතු අමාත්‍යංශයේ අපේ රටේ පරිපාලන සේවන නිලධාරීන් 1000කට ආසන්න ප්‍රමාණයක් වැඩ කරනවා. එතකොට මේ අයට අද නායකත්වය දෙන්නේ ලේකම්වරයා හැටියට හමුදා නිලධාරීන්. අපි හමුදාවේ අයට නිලධාරීන් කටයුතු කරලා අපි ප්‍රශ්නයක් නැහැ. එයා අදාළ තැන්වල ඒ රාජකාරිය ඉෂ්ට කරනවා. නමුත් මෙවැනි පරිපාලන සේවාවේ සිවිල් සේවයේ නිලධාරීන් 1000ක් විතර වැඩ කරන තැනක ඇයි හමුදා නිලධාරියෙක් මේකේ යොදවලා තියෙන්නේ? ඒක ගැටලුවක් අපිට. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා
සංජීව එදිරිමාන මහත්මයා
විශේෂයෙන්ම
මුලාසනේ කරු මන්ත්‍රීතුමිය, මම මේ අලවතුවල මන්ත්‍රීතුමයතුළු හොන්සේකා මහත්ය හැර විපක්ෂයෙන් අහනවා මෙච්චර මේ රටේ හමුදාවට ජාතික ආරක්ෂාවට ඒ වගේම සෛරීභාවයට එරෙහිව කතා
කරලා කතා කරන්න
මගේ දාන කිසිම පොයින්ට් එකක් නැහැ මන්තුමනිකම් අනවශ්‍ය දේවල් කතා කරන්න එපා. එතකොට ඒ නිසා පැහැදිලිවම කියන්න ඕනේ මුලාසනේ මන්ත්‍රීතුමියනි, අද මේ தත්ත්වය තුල අපි
ගරු ෆොන්සේක මහත්මයා
ඔබතුමා කියපු එක තේරුන්නේ නැහැ. එක්කෙනෙක් කියන්න.
මන්ත්‍රීතුමා කාලය පිළිබඳ ගැටලුවක් තියෙන අනිත් අයගේ කාලෙන් මේ යන්නේ. අලවතුල මන්ත්‍රීතුමා ඔබතුමායි කතා කරන්න.
ඔව් විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ தත්ත්වය තුල අද සුවදේශ කටයුතු අමාත්‍යංශයේ ඉන්න දිස්ත්‍රික් ලේකම්තුමාල ඇතුළු ප්‍රාදේශීය ලේකම්තුමා මේ අයගේ පරිපාලනමය නිලධාරී හැටියට යම් ගැටලුවක් තියෙනවා. ඉතින් අද විශේෂයෙන් මතක් කරන්න මේ සුවදේශ කටයුතු අමාත්‍යංශය යටතේ මම රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අවසාන පහුගිය කාල සීමාවේ අවුරුද්දක් ඒකදී අපි පැහැදිලිව කියනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 තුල ඒ යටිතල පහසුකම් විශාල වශයෙන් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒවා ගණනාවක් අපි වැඩි දියුණු කරා. ඒ වගේම තව ගණනාවක් ඉස්සරහට ක්‍රියාත්මක කරන්න තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 332 අපි වැඩි කොටසක් අලුත් වැඩියා කරලා තිනවා. ඔබතුමාට
තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල 60ක් තියෙනවා විවුර්ත කරන්න. ඒවා කඩිනමින් විවුර්ත කරලා ඒ පරිපාලනමය වශයෙන් ඒ පහසුකම් ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම නිලසෙවන කාර්යාල ග්‍රාමීය මට්ටමේ ග්‍රාම නිලධාරී අතුරේ ඉන්න ගමේ ඉන්න නිලධාරී 4 දෙනාට අඳපු කාර්යාල අපි 2000ක් විතර හැදුවා. තව විශාල ප්‍රමාණයක් තියෙනවා හදන්න. 14022ක් තියෙනවා මේ රටේ. ඒ නිලධාරීන් ගමේ වැඩ කරන අයට ඉන්න තැනක් නැහැ, හරි කාර්යාලයක් නැහැ. ඒ නිසා මේ වැඩ පිළිවෙල ඉස්සරහට අරන් යන්න කියලා අපි ඔබතුමාට යෝජනා කරනවා. මොකද ඒක ඉතාමත් වැදගත්. ග්‍රාම නිලධාරී කොට්ටාසයක අද ඉන්නවා ග්‍රාමීය වශයෙන් නිලධාරීන් 4 දෙනෙක්. ඉතින් එයාට කාර්යාලයක් අවශ්‍යයි. ඒ කාර්යාලය එයාලට විතරක් නෙමෙයි ගමේ ජනතාවට ඒ සේවාව ලබා ගැනීම සඳහා ඒ කාර්යාලය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම මේ කාර්යාලයේ විශේෂයෙන්ම අද මේ එහෙම නැත්නම් මේ තාක්ෂණය තුලින් ජනතාවට කටයුතු කරන්න පුළුවන් කාර්යාලය බවට පත් කරන්න අපි නියම කාර්යාලය හැටියට කුරුණෑගල සහ අපි ගාල්ලේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක ඉස්සරහටත් අරන් ගිහිල්ලා මේ පහසුකම් ජනතාවට ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා ඔබතුමාට මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි තවත් කාරණා ගණනාවක් තියෙනවා. මට පොඩි වෙලාවක් දෙන්න. පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂයෙන් මතක් කරන අපි විශාල වැටුප් පැටිකිරීමක් කරලා තියෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට යම් යම් අපහසුකම් ගණනාවක් තියෙනවා. දැන් 2007 සරන්වැරන් හැටි උසස් විහිළු ලබපු අය සාමාන්‍ය ක්‍රමයට අවුරුදු 12ක් ඇතුළත යාලා ඊළඟ තනතුරට යන්න ඕනේ. එහෙනම් උප පොලිස් පරීක්ෂක තනතුරට දැන් අවුරුදු 2කින් එයාලගේ කාලේ ප්‍රමාද වෙලා තියෙනවා. ඒ ගැනත් හොයලා බලන්න. ඒ වගේම සුවදේශ කටයුතු අමාත්‍යංශය යටතේ වැඩ කරන ග්‍රාම නිලධාරීන් ග්‍රාම නිලධාරී කොට්ටාස 14 22 එයාලගේ සේවා අවශ්‍යතා ගණනාවක් පරණගිලා තියෙනවා ඒ සඳහාත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් අපි එයාලා ඒ ග්‍රාම නිලධාරීන්ගේ සේවා විවස්සාව හදන්න අවශ්‍ය වැඩපිළිවෙල
අවසන් කරන
මන්ත්‍රීතුමා අපේ වජිර අභිවර්ධන මැතිතුමාත් එක්ක අපි ක්‍රියාත්මක කරා ඒක ඉස්සරහට අරන් ගිහිල්ලා ඒ ප්‍රශ්නත් විසඳලා දෙන්න කියලා ඔබතුමාගේ මතක් කරමින් විශේෂයෙන්ම මේ නැවත වතාවක් මේ ස්වදේශී කටයුතු අමාත්‍යාංශයේ කොයි පැත්තෙන් බැලුවත් මේක ආරක්ෂක අමාත්‍යාංශ සම්බන්ධ කරලා තිබීම ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා ඒක කොයි විද්‍යාත්මක වෙනවා ගැළපෙන්නේ නැහැ ඒ නිසා ඒක සම්බන්ධ විය යුත්තේ එක්ක රාජ්‍ය පරිපාලන කියන අමාත්‍යංශ වලට කියලා මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳ ඉස්තුතු අඳුමින් මම වචන ස්වල්පේ අවසන් කරනවා
ප්‍රම ස්තුති ගරු කපිල අත්කෝල මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමියන් අවසරයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඒ වගේම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වැසීෂ යොමු කරන දවසේ මෙහෙම ආමන්ත්‍රණයක් කරන්න ලැබීම මා ලැබූ භාග්‍යයක් කොටම සලකනවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ පළමුවෙන්ම වසර 30ක් තිස්සේ තිබුණු ඒ කුරිරු යුද්ධේ මගේ තාත්තත් එක්ක තාත්තලා දසදහස් ගාණක් අහිමි කරපු යුද්ධේ දෙමව්පියන්ට දරුවෝ දහස් ගාණක් අහිමි කරපු යුද්ධේ ඒ වගේම ආදරණීය බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂෝ දහස් ගාණක් අහිමි කරපු යුද්ධේ ඒ වගේම දරුවෝ පෙති ගහලා මරපු යුද්ධේ යැපිනි මාතාව මරපු යුද්ධේ ඒ වගේම ස්වාමින් වහන්සේලා ඝාතනය කරපු ඒ වගේම පූජක පක්ෂය ඝාතනය කරපු යුද්ධේ කරු මූලස්තරාරුට මන්ත්‍රීතුමියනි මුළු රටම ලේ විලක් වෙද්දි රටේ හැම තැනම මිනී කඳු ගොඩ ගැහෙද්දි සිංහලද දමිළද මුස්ලිම්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මුළු රටම මලගයක් වෙද්දි ඒ යුද්ධේ නවත්තන්න හිටපු එකම නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි කියලා මම මේ ගරු සභාවට මේ වෙලාවේ කියනවා. මම සරත් පොන්සක මැතිතුමාට අගෞරවයක් කරනවා නෙමෙයි. හැබැයි අපේ සරත් වීරසේකර ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ එදා ඩෙන්සිල් කොබ්බැකඩුව මැතිතුමාට යුද්ධය හවර කරන්න හම්බුණා නම් අද සරත් අපේ මේ හිටපු යුද හමුදාපතිතුමන් ගැන කතාව කියවෙන්නේ නැහැ වගේ මම මතක් කරනවා 1996 මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආව නම් අදටත් මගේ තාත්තාමට ඉන්නවා කියලා මම වෙලාව මතක් කරනවා ඒක හින්දම තාත්තලා දහස් ගාණක් නැති වෙච්ච දරුවෝ දහස් ගාණක් නැති වෙච්ච යුද්ධේ නතර කරේ මහින්ද රාජපක්ෂ මහත්තයාමයි කියලා මම වෙලාවේ මේ සභාවට යෝජනා කරනවා ඒ වගේම එදා හිටපු ආරක්ෂක ලේකම්වරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ගේ ජීවිතය ගැන නොතක ජීවිතයට අනතුරු කරන්න උත්සාහ කරනකොට තමන්ගේ පවුලට ඒ අනතුරු කරන්න උත්සාහ කරනකොට ජාත්‍යන්තර බලපෑම් බොහොමයක් එල්ල වෙද්දි එදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට මේ යුද්ධයට නායකත්වය දුන්නා අපි ඒක ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ ඒ වගේම එදා යුද්ධයේ තියෙද්දිත් සංවර්ධනයේ අඩපණ
කරන්නේ නැතුව මිනිත්තු දෙකක කාලයක්
සංවර්ධනයේ ඉස්සරහට අරගෙන ගියපු බැසිල් රාජපක්ෂ මහත්මයාත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි මේ වෙලාවේ ඒ වගේම යුද්ධයේ හින්දා මියගිය රණවීරෝ වගේම ආබාධිත තත්ත්වයට පත් වෙච්ච රණවීරෝන්ගත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් අපේ වර්තමානයේ පත්තුණු ආරක්ෂක අමාත්‍යවරයාට ඒ වගේම පොලිස්පතිතුමන්ට වගේම ආරක්ෂක ලේකම්තුමන්ටත් අපේ හෘදයාංගම ස්තුතිය මේ කරන කටයුතුන් පුද කරමින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මයි කොට්ටාසි තිනවා ගරු මන්ත්‍රීතුමේනි සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධව ගැටලුවක් සිවිල් ආරක්ෂක බලකාය බටයා එදා අපේ අම්පාරි මන්ත්‍රීතුමා කිව්වා වගේ එදා ග්‍රාම ආරක්ෂකයා ගම්බට්ට කියලා හඳුන්වපු ඒ තනතුර සිවිල් ආරක්ෂක බලකාය දෙපාර්තමේන්තුව ඔබට පත් කරන්නවද වර්තමාන ආරක්ෂක ඇමතුමා කටයුතු කරා ඒ වගේ මහින්ද රාජපක්ෂ මහත්මයාලාට නායකත්වය දුන්නා අද හැබැයි අද සිවිල් ආරක්ෂක බලකායේ ඒ බටයට තියෙන ආත්ම ගරුත්වය ආරක්ෂා වෙන විදිහට ඒ රාජකාරීන් වල පිහිටවනවද කියලා මට ගැටලුවක් තියෙනවා මගේ කොට්ටාසේ මිනිස්සු මහකන්නෙන් ජීවත් වෙනවා වැස්සෙන් වපුරලා ජීවත් වෙන දිස්ත්‍රික්ක එක මම ඉන්නේ ඒ මිනිස්සු එහෙම ජීවත් වෙන්න උත්සාහ කරනකොට මට ගැටලුවක් තියෙනවා මම දෝෂ ආරෝපණයක් නෙමෙයි මෙතන අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉන්නවා ඒ මිනිස්සුන්ව ඒ මහකන්නේ වෙලාවට මෙන්න මේ කොළඹට කියන එක නවත්තලා දෙන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඔබතුමියකින් ඉල්ලනවා ඒ වගේම මතක් කරන්න ඕනේ එහෙ තියෙන ඕනතරම් සිවිල් ආරක්ෂක බලකාය මේ රණවිරෝ ටික යොමු කරන්න දේවල් ශ්‍රම බලකායක් විදිහට හරි පරිසර බලකායක් විදිහට හරි පිටවලා ඒ සිවිල් ආරක්ෂක බලකායේ ඒ ඉන්න සමාජිකයින් එහෙම තියෙන ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා මම ඉතාම ගෞරවයෙන් මේ වෙලාව ඉල්ලනවා ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි මේ වෙලාවේ පුංචි ගැටලුවක් තියෙනවා ශ්‍රී ලංකා පොලිසියට මේ වෙලාවේ කොවිඩ් 19 වෛරස් එක්ක එක්ක මේ රටේ තියෙන තත්ත්වයන් පාලනය කරගෙන ආරක්ෂා කරගෙන එනකොට ඒ ඇයට හිමිලා තියෙන නිමාඩු සීමිත වෙලා තියෙනවා.
ඔබතුමාගේ කාලය අවසන් කර මන්ත්‍රීතුමා.
මට විනාඩි කාලයක් දෙන්න. ඒ සීමිත වෙලා තියෙන නිමාඩු ප්‍රමාණය ආපහු ගන්නකොට ඒ කට්ටියව නිරෝධයන්ට පත් කරනවා. ඉතින් මෙන්න මේ පොලිසිය ඉන්න මෙන්න මේ නිලධාරීන්ට අත්‍යවශ්‍ය කරන නිමාඩු ටික ලබා දෙන්න කටයුතු කරන්න කියලා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ පොලිස් පොත්තුමාගෙන් තම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම මතක් කළ යුතුයි මේ වෙලාවේ ආපදාවට පත් කළා තියෙන සියලු දෙනාට අවශ්‍ය කරන සහන සලසන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම දිසාපත්තුමා ඇතුළු ඒ වෙනුවෙන් ඊයේ දවසේ මම පාර්ලිමේන්තු ඉදිරියේදී කටයුතු කරපු ඒ සියලු නිලධාරීන්වත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් කාලය ලබා දීම පිළිබඳව ඔබතුමිට ස්තුතිවන්ත වීම මම නවතිනවා. ස්තුතියි.